නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මනාපදායි ලබතේ මනාපං අග්ගස්සදාතා ලබතේ පුනග්ගං වරස්සදාතා වරලාභී හෝති සෙට්ටං දදෝ සෙට්ටමුපේති ඨානං යෝ අග්ගදායි වරදායි සෙට්ටදායි ච යෝ නරෝ දීඝවා යසවා හෝති යත්ත යත්තුප්පජ්ජතිති.
සාදු සාදු සාදු
සද්දා බුද්ධි සම්පන්න පින්නතුනි, අදත් අපි මේ පිරිසක් විදිහට එකතු වෙලා ඉන්නවා. මේ සිකුරාද දවසේ, මෙහෙ විදිහට කිව්වොත් සිකුරාද දවසේ, එහෙම නැත්නම් බ්‍රහස්පතින්දා දවසේ අපි එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි මේ හැමදාම සතිපතා පිරිසක් විදිහට එකතු වෙලා යම් කිසි ධර්ම මේ වැඩකට යොමු වෙලා ඉන්නවා. මේ භාවනා අනුයෝගී පිරිසකට යම් කිසි උපදෙස් ලබා දීමේ වැඩසටහනකට එකතු වෙලා ඉන්නවා. ඉතින් එහෙම එකතු වෙලා මුලින්ම අපි විනාඩි කිහිපයක් අරගෙන ඒ ධර්ම දේශනාවක් සිද්ධ කළා. විනාඩි 20ක් 30ක් අරගෙන යම් කිසි මඟ පෙන්වීමක් සිද්ධ කළා. අනේ ඊට පස්සේ මේ ප්‍රශ්න ගැටළු වලට යොමු වෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ තමුන්ගේ භාවනා අත්දැකීම් සම්බන්ධ සාකච්ඡාවකට තමයි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ওই විදිහේ අදහසක්, ওই විදිහේ කාලසටහනක් ඇතුව තමයි අද අපි මේ පිරිසක් විදිහට මෙතෙන්ට එකතු වෙලා ඉන්නේ. ඉතින් එහෙම එකතු වෙච්ච පිරිසකට මුලින්ම යම් කිසි මඟ පෙන්වීමක් වශයෙන් ධර්ම දේශනාවක් සිද්ධ කරන්න තමයි බලාපොරොත්තුව. ඉතින් ඒ සඳහා මම අදත් යම් කිසි අවස්ථාවක්, යම් කිසි සිදුවීමක් ඉදිරියෙන් තියාගත්තා. අනේ සිදුවීමට අදාළ යම් කිසි ගාථාවක් දෙකක් ඉදිරියෙන් තියාගත්තා. ඉතින් අපි හැමදාම ওই විදිහට මොකක් හරි දෙයක් ඉස්සරහන් තියාගෙන තමයි මේක කරගෙන යන්නේ. ඉතින් මම සම්බන්ධ වෙන කලින් සුනන්දානන්ද ස්වාමීන් වහන්සේ කරන කාලේ මම හිතන්නේ එක යම් කිසි සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රේ ඉදිරියට 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 කරගෙන ගියපු වැඩසටහනක් තමයි මට මතක විදිහට තිවිලා තියෙන්නේ. ඉතින් එහෙම තිබුණාට මොකද, මම දවසින් දවස එක එක ඒවා තමයි මගේ බණ. අර ඇහිඳාස් බණ තමයි ඉතින් කියන්නේ. ඉතින් ඒකත් හොඳයි කියලා හිතෙනවා. මොකද දවසින් දවස මොකක් හරි කැමැති මාතෘකාවක්, විශේෂ මාතෘකාවක් ඉදිරියෙන් තියාගන්න පුළුවන් හැකියාවක් අපිට තියෙන නිසා. ඉතින් අපි බලමු අදත් මොකද්ද මේ අපි ඉදිරියෙන් තියාගත්ත දේ. මොකද්ද අපි මේ අදත් ඉදිරියෙන් තියාගෙන මේ වැඩසටහනට එකතු කරගත්ත දේ කියලා අපි පොඩ්ඩක් කල්පනා කරන්න, බලාගන්න උත්සාහයක් ගමු. ඉතින් මේ සිදුවීමේදී ඒ බුදුරජාණන් වහන්සේ යම් කිසි මෙන්න මේ ලෝකේ පුරා, මේ විශ්වය පුරා සැඟවිලා තියෙන යම් කිසි ධර්මතාවයක් ඉදිරිපත් කරනවා. නොයෙකුත් ක්‍රමවලින් බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාවය අපිට ගෙනහැර දක්වන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඒ විදිහට මෙන්න මේ එක විදිහකට පෙනෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. මේ ලෝකේ තියෙන සත්‍ය ස්වභාවය නොයෙකුත් ආකාරයෙන් පෙන්ලා දෙන්න උත්සාහ කරද්දී මෙන්න තව විදිහකට, තව ආකාරයකට මේක පැහැදිලි කරන්න උත්සාහවත් වෙනවා. මේක පැහැදිලි කරන්න අවස්ථාවක් උදා කර ගන්නවා. ඉතින් එහෙම අවස්ථාවක් තමයි අදත් අපි මේ එකතු කරගත්තේ. ඉතින් මෙතෙන්දි සඳහන් වෙන්නේ මොකද්ද, බුදුරජාණන් වහන්සේ යම් කිසි ගෘහපතියෙක්ගේ ගෙදරකට වඩිනවා. යම් කිසි ගෘහපතියෙක්ගේ ගෙදරකට වඩිනවා. ඉතින් මේ උග්ග කියන ගෘහපතියාගේ ගෙදරට තමයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ. ඉතින් මේ උග්ග කියන ගෘහපතියා යම් කිසි මේ ශාසනයේ බොහොම ප්‍රබල පුද්ගලයෙක් විදිහට ඉඳපු කෙනෙක් කියලා සඳහන් වෙනවා. මේ ශාසනයේ යම් කිසි උපාසකයන් අතර යම් කිසි අග්‍රතනතුරක් ලබාගත් පුද්ගලයෙක් කියලා සඳහන් වෙනවා. ඉතින් මේ සාකච්ඡාවේදීත් අපිට පේනවා මේ පුද්ගලයා යම් කිසි විදිහක මේකේ හොඳට වැඩ කටයුතු කරගෙන ගියපු කෙනෙක්, මේ ප්‍රතිපදාව හොඳට පුරන්න උත්සාහවත් වෙච්ච කෙනෙක් කියන එක අපිට මේ කතාව තුළිනුත් පේනවා. ඉතින් මොකද සඳහන් වෙන්නේ, බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන මෙන්න මේ ගෘහපතියාගේ ගෙදෙට්ට වැඩම කරනවා. එතකොට බොහොම සාදරයෙන් මේ බුදුරජාණන් වහන්සේව පිළි අරගෙන ඒ පාත්‍ර සිවුරු තැන්පත් කරලා මෙන්න මේ උග්‍ර ගෘහපතිය යම්කිසි ආසනයක් පනවලා බුදුරජාණන් වහන්සේව වඩා හිඳවලා යම්කිසි වන්දනාමාන කරලා මෙන්න මේ විදිහේ කතාවක් කියනවා. දැන් මේ ගෘහපතිය කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි, මෙන්න ගෘහපතිය කතා කරනවා මෙන්න මේ විදිහට කියනවා. මොකද කියන්නේ, භාග්‍යවතුන් වහන්ස මං අහලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ මෙන්න මෙහෙම දෙයක් මම අහලා තියෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ හමුවේ එන්නේ දේශනාව මම පිළි අරගෙන තියෙනවා. අහලා තියෙනවා. ඒ වගේම පිළි අරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ හමුවේ අහලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ හමුවේ පිළි අරගෙන තියෙනවා කියලා යම් කිසි දෙයක් මේ ගෘහපතියා සඳහන් කරනවා. මොකද්ද සඳහන් කරන දේ? මනාපදායි ලබතේ මනාපං. මෙන්න මේ මනාප දෙයක් දෙන්නේ මනාප දෙයක් ලබයි. මනාප දෙයක් දෙන්නේ මනාප දෙයක් ලබයි. මෙන්න මේක මම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අහලා තියෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පිළි අරගෙන තියෙනවා. ඔන්නඔහොම කියලා මෙන්න මේ ගෘහපතියා අර තමුන් කරන්න යන වැඩේට හරියට පාදමක් හැදුවා වගේ යම්කිසි ප්‍රකාශයක් කියලා කරනවා. ඔන්න බුදුරජාණන් වහන්සේට කියනවා, මම මෙහෙම දෙයක් ඔබ වහන්සේ ඉදිරියේ අහලා තියෙනවා. ඒ වගේම මම මෙහෙම දෙයක් පිළි අරගෙන තියෙනවා. මොකක්ද අහලා තියෙන්නේ? පිළි අරගෙන තියෙන්නේ මනාපදායි ලබතේ මනාපං. මනාප දෙයක් දෙන්නේ මනාප දෙයක් ලබයි. මෙන්න මේක තමයි දැන් මේ පුද්ගලයා අහලා තියෙන පිළි අරගෙන තියෙන දේ. එහෙම කියලා කියනවා මොකද්ද? මෙන්න මේ සල්මල් වගේ හදපු කැවුම් මට මනාපයි. සල්මල් වගේ හදපු කැවුම් වලට මම කැමති. ඉතින් භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පාවෙන් මෙන්න මේ සල්මල් වගේ හදපු කැවුම් පිළිගන්නසේක්වා කියලා යම් කිසි කැවුම් జాතියක් බුදුරජාණන් වහන්සේට පිළිගන්නනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක ඔන්න අනුකම්පාවෙන් ඔන්න මේ කැවුම් පිළිගන්නවා. ඊළාට කියනවා, දෙබර ඵල මුසුකල්ල හදපු සූකර මාංශේ ඌරුමස් මට මනාපයි. දෙබර ඵල මුසුකල්ල හදපු සූකර මාංශේ ඌරුමස් මට මනාපයි. ඒකින්ද භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පාවෙන් මෙන්න මේ ඌරුමස් පිළිගන්නසේක්වා කියලා ඔන්න දැන් මසකුත් පිළිගන්නන දෙවෙනුවට. ඊළාට තුන්වෙනුව කියනවා මොකද්ද? භාග්‍යතුන් වහන්සේ මට මේ ඇල්සාලේ බතත් එක්ක නොයෙකුත් ව්‍යංජන, නොයෙකුත් හොදි, නොයෙකුත් මාළු පිණි මට මනාපයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පාවෙන් මෙන්න මේ ඇල්සාලේ බත් සමග මේ නොයෙකුත් ව්‍යංජන පිළිගන්නසේක්වා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේට තව දෙයක් පිළිගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඔන්න පිළිගන්නවා. ඊට පස්සේ කියනවා, කසී රට හදපු සලු මට මනාපයි. කසී රට හදපු සලු මට මනාපයි. අන්න ඒකින්ද භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පාවෙන් මෙන්න මේ කසී සලුව පිළිගන්න සේක්වා කියලා ඔන්න සලුකුත් පිළිගන්නවා. ඊළඟට සඳහන් කරනවා මොකද්ද? නොයෙකුත් ඇතිරිලි අතරපු උඩු වියන් තියන රතුපාට කොට්ට තියන නොයෙකුත් හම් අතුරපු ආසනේ මට මනාපයි. මොකද ආසනේ නොයෙකුත් ඇතිරිලි අතුරපු උඩු වියන් තියෙන රතුපාට කොට්ට තියෙන නොයෙකුත් හම් අතුරපු ආසනේ මට මනාපයි. නමුත් අපි දන්නවා භාග්‍යතුන් වහන්සේට ඒ ආසනේ කැප නැති බව. තාම මේ ගෘහපතියා කතා කරන්නේ මොකද්ද කියන්නේ? මෙන්න මේ විදිය හොඳ සැප පහසු ආසනයක් මට මනාප දෙයක්. නමුත් අපි දැන් මම අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ වගේ ආසනයක් කැප නැති බව. ඒ වෙනුවට ඒකින්ද මම ඒක පිළිගන්නන්නේ නැහැ. ඒක මට මනාප වුණත් බුදුරජාණන් වහන්සේට කැප නැති හින්දා ඔන්න මම පිළිගන්නන්නේ නැහැ. ඒ වෙනුවට කියනවා මොකද්ද? මෙන්න මේ සඳුන් පුවරුව, මේ සඳුන් වලින් හදපු පුවරුව කහවණු දහසකට වැඩි. කහවණු දහසකට වැඩි වටිනාකමක් තියෙන සඳුන් පුවරුවක් තමයි මේක තියෙන්නේ. අන්න මේ සඳුන් පුවරුව භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පාවෙන් පිළිගන්නසේක්වා කියලා ඔන්න කැප දෙයක් පිළිගන්නවා. කියනවා, අර ආසනේ තමයි මට ප්‍රිය. හැබැයි එහෙම දෙයක් ඔබ වහන්සේට කැප නැති බව මම අහලා තියෙනවා. මම දන්නවා. ඒකින්ද මෙන්න මේ සඳුන් පුවරුව පිළිගන්නසේක්වා කියලා ඔන්න සඳුන් පුවරුවක් පිළිගන්නනවා. එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකත් පිළිගත්තා කියලා සඳහන් වෙනවා. දැන් එතකොට මෙච්චර වෙලාම අන්න අර ගෘහපතියා තමයි කතා කරන්නේ. ගෘහපතියා තමයි මේ නියාමයේ ඉදිරිපත් කරන්නේ. මොකද්ද? තමුන්ට කම්කිසි ප්‍රිය දෙයක් තියෙනවද? අන්න ඒක දුන්නොත් අන්නේ ප්‍රිය දෙයක් ලබනවා කියන එක තමයි මේ කියන්නේ. ඉතින් ඒ ගෘහපතියාට ප්‍රිය දේවල් තමයි මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ. මේ දේ මට මනාපයි. ඒකින්ද භාග්‍යවතුන් වහන්සේ මේ දේ පිළිගන්නසේක්වා. මේ දේ මට මනාපයි. ඒකින්ද භාග්‍යවතුන් වහන්සේ මේ දේ පිළිගන්නසේක්වා කියලා ඔන්න ඔය විදිහට කතාව ඇදගෙන යනවා. ඉස්සරහට කරගෙන යනවා. ඉතින් එහෙම ඉවරුණාට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ යම් කිසි ප්‍රකාශයක් කළ, අනුමෝදනාවක් කළ, අන්න විහාරයට වැඩියා කියලා සඳහන් වෙනවා. විහාරයට වැඩම කරා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔවම ගිහිල්ලා කල් ගෙවිලා තව කාලයකට පස්සේ ඔන්න සැවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවස්ථාවක්. අන්න ඒ අවස්ථාවේදී මොකද? මෙන්න මේ උග්ග ක්‍රියන ගෘහපතියා මරණයට පත් වෙලා කලුරිය කළා. ඔන්න යම්කිසි දේවනිකායක ගිහිල්ලා උප්පත්තිය ලැබලා යම් කිසි දේව නිකායක ගිහිල උපත්තිය ලබල. දිහෙම උපත්තිය ලබල අන්න බුදුරජාණන් වහන්සේ දකින්න සැවැත් නුවර ජේතවනාරාමයට එනවා. එතකොට අර මේ පින්නතුන් අහලා තියෙන රෑ කාලේ ඒ යම් කිසි අවස්ථාවක් උදා වුණාම මෙන්න මේ දෙවිවරු එන විදිය අර තමන්ගේ ශරීර ආලෝකෙන් මේ මුළු ජේතවනාරාමෙම ආලෝකවත් කළා. ඔන්න ඔහොම සඳහන් වෙන්නේ. අන්න ඒ විදිහට දැන් මේ උග්ග කියන දේව පුත්‍රයාත් බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට වැඩම කරනවා. වැඩම කළා, ඒ වන්දනාමාන කළා, එකක් පසක සිටියා කියලා සඳහන් වෙනවා. දැන් ඔන්න දැන් අර මුලින් අවස්ථාවේදී උග්ග ගෘහපති යනේ කතා කරන්නේ වැඩිපුර. හැබැයි මේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ ගන්නවා. මේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛතාවය ගන්නවා. මේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙනවා. ඉස්සර වෙලා අහනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? ගෘහ මේ දැන් උග්ගය කියලා තමයි කතා කරන්නේ. ගෘහපතියා කියන්න බෑනේ. උග්ගය කියලා කතා කරලා අහනවා, උග්ගය උඹේ අදහස ඒ ආකාරයෙන් සිද්ධ වුණාද කියලා අහනවා. උඹ හිතපු විදිහට උඹේ අදහස ඒ ආකාරයෙන් සිද්ධ වුණාද කියලා අහනවා. මොකද්ද අදහස? අන්න අර මනාපදායි ලබතේ මනාප. මනාප දෙයක් දෙන්නේ, මනාප දෙයක් ලබනවායි කියන අදහස තමයි මෙන්න මේ ඉස්තු වුණාද කියලා අහන්නේ. එතකොට මේ දිව්‍ය පුත්‍රයා කියනවා, එසේ භාග්‍යතුන් වහන්සේ මගේ අදහස අන්න ඒ ආකාරමින් ඉස්තු වුණා. මම කැමති විදිහටම මට ඒ අදහස ඉස්තු වුණා කියලා අන්න මේ දිව්‍ය පුත්‍රයා පිළිතුරු දෙනවා. ඉතින් ඔය අවස්ථාවේදී තමයි අන්න අර අපි මාතෘකා කරගත්ත ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද්ද? මනාපදායි ලබතේ මනාපං, අග්ගස්ස දාතා ලබතේ පුනග්ගං, වරස්ස දාතා වරලාභි හොති, සෙට්ටං දදෝ සෙට්ටම් උපේති තාන. ඔන්න විදිහේ ගාථාවක් ප්‍රකාශ කරනවා. මොකද්ද? මනාප දෙයක් දෙන්නේ මනාප දෙයක් ලබයි, උතුම් දෙයක් දෙන්නේ උතුම් දෙයක් ලබයි, ශ්‍රේෂ්ඨ දෙයක් දෙන්නේ ශ්‍රේෂ්ඨ ස්ථානයකට පැමිණි. ඔන්න ඔය විදිහට මෙන්න මේ තියෙන ධර්මතාවයක් ගැන හැර දක්වන. මනාපදායි ලබතේ මනාපං, අග්‍ර දෙයක් දෙන්නේ අග්ගස්ස දාතා ලබතේ පුනබ්බං, වරස්ස දාතා වරලාභි හොති, සෙට්ටං දදෝ සෙට්ටම් උපේති තාන. අන්න මනාප දෙයක් දෙන්නේ මනාප දෙයක් ලබයි, අග්‍ර දෙයක් දෙන්නේ අග්‍ර දෙයක් ලබයි, උතුම් දෙයක් දෙන්නේ උතුම් දෙයක් ලබයි, ශ්‍රේෂ්ඨ දෙයක් දෙන්නේ අන ශ්‍රේෂ්ඨ ස්ථානයකට පැමිණි. ඊළඟට සඳහන් කරනවා, යෝ අග්ගදායි වරදායි සෙට්ටදායි ච යෝ නරෝ දීඝවා යසවා හෝති යත්ත යත්තුප්පජ්ජති ඉති. යමෙක් අග්‍ර දෙයක් දෙනවද, උතුම් දෙයක් දෙනවද, ශ්‍රේෂ්ඨ දෙයක් දෙනවද, අන්නේ තැනැත්තා දීඝවා යසවා හෝති යත්ත යත්තුප්පජ්ජති ඉති. දීර්ඝායුෂ වෙනවා, යසස් ඇත්තේ වෙනවා, කොයි කොයි තැන උපදුනාද අන්නේ තැන දීර්ඝායුෂ වෙනවා, යසස් ඇත්තේ වෙනවා කියලා ඔන්න ඔය විදිහේ ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඔන්න ඕක තමයි අද දවසට කරගත්ත මාතෘකාව. පාදම හදාගත්තේ ඕකෙන් තමයි. ඉතින් අපි බලමු මේ කියන කතාව තව පොඩ්ඩක් දිගහැරලා පැහැදිලි කරලා ගන්න. ඉතින් මේ ඔය මේ ලෝකේ තියෙන ධර්මතාවයක් තමයි ගෙනහැර දක්වන්නේ. මොකද්ද? තමුන් යම් කිසි දෙයකට මනාප වෙනවද, අන්නේ මනාපදේ දෙනවද, අන්නේ ඒ අනුව තමුන්ටත් ප්‍රතිවිපාක ලැබෙනවා කියන එක තමයි ඔය කියන්නේ. මනාපදයක් දෙන්නේ අන්නේ හා සමාන දෙයක් ලබනවා කියන එක තමයි ඔය කියන්නේ. ඉතින් ඔතෙන්දී අපිට මතක් කරගත්තොත් දැන් මේ දානය පිළිබඳ සහ එතනින් එහාට යන ප්‍රතිපදාව පිළිබඳ යම්කිසි ගැඹුරු දෙයක් මෙතන ගෙනහැර දක්වනවා. මොකද්ද? යම්කිසි දෙයක් දෙනවද, අන්නේ ඒ දෙන දේ තමුන්ට මනාප වෙන්න ඕනි. පළවෙනිම දේ තමුන්ට අමනාප අප්‍රිය දෙයක් දීලා වැඩක් නැහැ. මොකද එතකොට ලබන්න වෙන්නේ තමනාප අප්‍රිය දෙයක්. ඒ වෙනුවට තමුන්ට මනාප දෙයක් දෙනවා, අන්න ඒ වගේම තමුන්ට මනාප දෙයක් ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේක මේ ලෝකේ පුරා තියෙන ධර්මතාවයක්. මේ විශ්වයේ සැඟවිලා තියෙන ධර්මතාවයක්. අර හරියට දැන් මොකද නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව කියනවා, යම්කිසි බලයක් යෙදුවහම ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් අපිට ලැබෙනවා කියලා. සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ලැබෙනවා කියලා සඳහන් කරනවා නිව්ටන්. මොකද්ද කියන්නේ? බිත්තියකට අපි හිතමු අත මිට මොළොලා ගැහුවොත් අනේ බිත්තියනොත් ඒ ගහපු බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් අතට ලබා දෙනවා. හැබැයි මේ ධර්මේ නම් සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ වෙනුවට අනේ යම්කිසි දෙයක් තමුන් මේ විශ්වයටම උදාහරියොත්, එහෙම නැත්නම් මේ හිත ඇතුලේ තැම්පත් කරගත්තොත් අන්න ඒකේ ප්‍රතිවිපාක ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඒකත් නොයෙකුත් ආකාරයෙන් ඒ විඳිය යුතු ලෙස ප්‍රතිවිපාක ලැබෙනවා කියලා සඳහන් කරනවා. එතකොට සමාන එකක් නම් නෙමේ හැබැයි ලැබෙන්නේ. සමාන එකක් ලැබෙනවා නම් මේ සංසාර ගැටලුව මෙච්චර අවුලක් බවට පත් වෙන්නේ නැහැ. අන්න ඒ වුණට සමාන එකක් නෙමේ, ඊට වැඩිය දසදහස් ගුණයක් විශාල දෙයක් තමයි අන්න ප්‍රතිවිපාක විදිහට ලැබෙන්නේ. ඊට වැඩිය මහා ප්‍රබල දෙයක් තමයි ප්‍රතිවිපාක විදිහට ලැබෙන්නේ. හරියට අන්න අර තමන්ගේ හිතේ යම්කිසි දෙයක් මුදා හැරිය, හිතට මුදා හැරිය, චේතනා සහිතව යම්කිසි දෙයක් කළා, අන්න හිතේ ඒ යම්කිසි බීජයක් තැන්පත් කරගත්තා. ඒ තැන්පත් කිරීම තුළින් අන්න දවසක ප්‍රතිඵලයක් ලැබෙනවා. අර තමුන් මනාපයි කියලා හිතට ගත්ත දේම අන්න ප්‍රතිඵලයක් විදිහට ලැබෙනවා. එතකොට මෙන්න මේක තමයි මේ තියෙන ධර්මතාවය. මොකද්ද? තමුන්ට යම්කිසි මනාප දෙයක් තියෙනවද, එන්නේ මනාප දේ දුන්නොත් ඒ හා සමාන නෙමෙයි, ඊට වැඩිය විශාල, ඒ වගේම ඊට වැඩිය ප්‍රතිවිරුද්ධ දෙයක් තමුන්ට ලැබෙනවා. ඊට ඒ වගේම මනාප දෙයක් තමුන්ට ලැබෙනවා කියලා ඔන්න මේ ධර්මයේ සඳහන් වෙනවා. දැන් අපි පොඩි උදාහරණයක් ගමු. ඒ අතීත කතාවක් ගමු. දැන් බුදුරජාණන් වහන්සේ මේ බෝධිසත්ව අවදී ඒ රජමාලිගාවෙන් නික්මිලා ගිහිල්ලා, ඉවත් වෙලා ගිහිල්ලා යම්කිසි මේ බුද්ධත්වයේ සඳහා උත්සාහ කරන අවස්ථාව. එතකොට අවුරුදු 6ක් වගේ විශාල කාලයක් යම්කිසි නොමගකට වැටුණා කියලා අපි අහලා තියෙනවානේ. අනේ නොමගට වැටිලා ඒ හරියට ආහාර ගන්නෙත් නැතුව මේ කයට ගොඩක් පීඩා දීලා, වද වේදනා දීලා අන්න යම්කිසි අවස්ථාවක මේ අවුරුදු 6 ඉවර වේගෙන එන කාලෙ වෙනකොට බොහෝම දුක්ඛිත තත්ත්වයකට වැටිලා තියෙනවා. මොකද්ද? මෙන්න මේ කයත් බොහෝම දුර්වල වෙලා තියෙනවා. කය බොහෝම දුර්වල වෙලා තියෙනවා. බොහෝම කී සඳහන් වෙනවා, මම මේ බඩ ඇල්ලුවාම පිටේ ඇට තමයි මට අහුවෙන්නේ. එච්චරන මේ කය දුර්වල වෙලා ඊළඟට නිතරම කලන්තේ දාලා ඇදගෙන වැටෙනවා. ඔන්න ඔය විදිහට බොහොම දුර්වල වෙච්ච අවස්ථාවක බුදුරජාණන් වහන්සේ බෝධිසත්වවදී ඔන්න ඉන්දියා. ඉතින් මේ අවස්ථාවේදී මෙහෙම දුර්වල වෙලා දුර්වලලා ඔන්න මරණාසන්න මොහොතක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. මේ ජීවිතේ මේ ශරීරේ පවත්තන් නැතුවම මේ ජීවිතේ කෙලවර වෙන අවස්ථාවකට තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් ඔහොම අසීහියෙන් බොහොම දුර්වල විදියට වැටිලා ඉන්දිය බුදුරජාණන් වහන්සේට යම් කිසි දෙයක් මතක් වුණා. යම්කිසි අතීත සිදුවීමක් මතක් වුණා. මොකද්ද මතක් වුණ සිදුවීම? මොකද්ද මතක් වුණ අතීත සිදුවීම? මොකද්ද සිහියට නැගුණ දේ? අන්න අර තමුන් අර 7 අවුරුදු වයසේදී අර පියාණන් සමග ගිහිල්ලා ඒ සීසාන මංගල්‍යයට ගිහිල්ලා අන්න අර ඒ ගහක් මුල ඉඳගෙන ලැබපු සැනසීම මතක් වුණා. ලැබපු සැනසීම මතක් වුණා. අර කුඩා අවදියේදීත් මේ ජීවිතේ යම්කිසි සැනසීමක් තමුන්ට දැනුණා නේද කියලා මතක් වුණා. අනේ සිදුවීම තමයි මතක් වුණේ. ඒ වගේම මතක් වුණා දැන් මේ තියෙන පීඩාව, විඩාව, මේ කය නඩත්තු නොකිරීම තුලින්, මේ බඩගින්න තුලින්, මේ ශරීරයට ඇවිල්ලා තියෙන වෙහෙස, පීඩාව අන්න හිතට නැගුණා, මතක් වුණා. ඉතින් කල්පනා කරා මම ඒ වගේ සැපයකට ඇයි බය වෙන්නේ? අකුසලයක් කළා, වැරදි දෙයක් කළා, ළඟා කරගත්ත සැපයක් නෙමෙයි ඒක. අනේ කුඩාවදී ඒ ලැබුණු සැපයට මම ඇයි බය වෙන්නේ කියලා ඔන්න මතක් වුණා, කල්පනා වුණා. ඉතින් හිතනවා, කල්පනා කරනවා, මොකද්ද මම මේ ශරීරයේ ආහාරයෙන් නඩත්තු කරන්නේ නැතුව, මේ ශරීරේ නඩත්තු කරන්නේ නැතුව මට ඒ විදිහේ සැපයක් ළඟා කරගන්න බෑ. මට ඒ විදිහේ යම්කිසි සැනසීමක් ළඟා කරගන්න බෑ. ඉතින් මට ආහාරයක් ලැබුණා නම් හොඳයි කියලා ඔන්න යම්කිසි සිතුවිල්ලක්, අදහසක් ඇති වුණා කියලා සඳහන් වෙනවා. අන්න ඒ බෝධිසත්වයන් වහන්සේගේ හිතේ අදහසක් ඇති වුණා. මොකද්ද? මට මේ ආහාරයක් තියුණා නම් මනාපයි කියලා යම්කිසි අදහසක් හිතේ ඇති වුණා. ඉතින් ඒ අදහසත් එක්ක මොකද වෙන්නේ? අන්න කොහේවත් නැති කාන්තාවක් මේ ස්ථානෙට ගැලපිලා එනවා. ඒ ධර්මතාවයකට අනුව මේ කාන්තාව කොහොමද එන්නේ? අන්න කිරිබත් පිඟානකුත් අරගෙන, කිරිබතක් අරගෙන මේ කාන්තාවක් මේ ස්ථානෙට එනවා. ඇවිල්ලා මොකද කියන්නේ? කියනවා බුදුරජාණන් වහන්සේට, එහෙම නැත්නම් අර බෝධිසත්වයන් වහන්සේට කියනවා. මොකද්ද සඳහන් කරන්නේ? මෙන්න එහෙනම් වළඳන්න කියලා සඳහන් කරනවා. බඩගිනි නම් මෙන්න ආහාරයක් තියනවා ගන්න කියලා සඳහන් කරනවා. මෙන්න ආහාරයක් තියනවා ගන්න කියලා සඳහන් කරනවා. අර හිතේ අදහසක් ඇති වුණා. මොකද්ද? මට ආහාරයක් තියුණා නම් මට ඒක මනාපයි කියලා අදහසක් ඇති වුණා. අන්න ඒ වගේම මොකද වෙන්නේ? අර සිටුදුවක් ඇවිල්ලා කියනවා මෙන්න ආහාරයක් තියෙනවා, මෙන්න කිරිබතක් තියෙනවා, මෙන්න වළඳන්න කියලා අන්න බුදුරජාණන් වහන්සේට, බෝධිසත්වයන් වහන්සේට ඉදිරිපත් කරනවා. ඒ ආහාරය ලබා දෙනවා. ඉතින් ඒ මොහොත බලන්න අන්න මේ බඩගින්නක් තිවිලා ශරීරෙ වෙහෙසක් තිවිලා ඒ දුරර ශරීරයක් තිවිලා ඔන්න මොකද අදහසක් සිතුවිල්ලක් ඇති වුණා මට ආහාරයක් තියුණා නම් අනාපයි කියලා. ආහාරයක් තුන නම් මනාපයි කියලා සිතුවිල්ලක් ඇති වුණා. අන්න ඒත් එක්ක මොකද වෙන්නේ? මෙන්න එහෙනම් ආහාරයක්. මෙන්න වළඳන්න කියලා තව කෙනෙක් ප්‍රකාශ කරනවා. අන්නේ මොහොත බලන්න. එතකොට ඔය ආහාරය ගත්ත ගමන් අර පිඬක් පිඬක් පාසා ඒ බෝධිසත්වයන් වහන්සේගේ බඩට වැටෙනකොට අන්න ඒ හා සමානවම අන්නේ බඩගින්න නිවිලා යනවා. ඒ තියුණ වෙහෙස නිවිලා යනවා. අන්න මනාප දෙයක් දෙනවා, මනාප දෙයක් ලබනවා කියන එකේ ධර්මතාවය. එතකොට මේ අවස්ථාවේදී වෙන මුකුත් අමුතුවෙන් පූජා කරන ගාථාවක් කියන්නේ නැtei කියලා තමයි මට හිතෙන්නේ. එහෙම එකක් කියන්නේ නැතුව ඇති. ඒ වෙනුවට අන්න අර මේ මොහොතට යොමු වෙලා ඉඳියනම් මේ මොහොතේදී මේ හැඟීම අපේ හිත තුලට වදිනවා. අපි බලනවා මේක මොකක් හරි ගාථාවක් කියලා, ඒකට උඩින් තව තට්ටුවක් ගහලා අර අර තියෙන අවස්ථාව වහගන්න තමයි අපේ අදහස තියෙන්නේ, අපේ උත්සාහය තියෙන්නේ. නමුත් ඇත්තටම අන්න මේ අවස්ථාව වහන්නේ නැතුව ඒකට මුහුණ දුන්නොත් අන්න බඩගින්න ඉඳියා බඩගින්න නිවුණා. හරියට අන්න බුද්ධත්වයේ සොයාගෙන ගියා බුද්ධත්වයේ හම්බුණා වගේ තමයි. අන්න මේ දෙකේ අතර වෙනස ගැළපිලා එනවා. එතකොට මේ මොහොතට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් අපිට ඒකේ මේ මොහොතේදී විඳින්න පුළුවන්. මේ මෙන්න මේ කියන ධර්මතාවය මේ මොහොතේදී විඳින්න පුළුවන්. අන්න අර බත් පිඬක් පිඬක් පාසා බඩට වැටෙනකොට මොන වගේ සැනසීමක් සුවයක් දැනෙන්නේ නැද්ද කියලා පොඩක් හිතලා බලන්න. ඒ විදිහේ ධර්මතාවයක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඊළඟට ඕකේ තියෙන ගැටලුව තමයි මොකද්ද? ඕක වැරදි පැත්තටත් ওই විදිහටම වැඩ කරනවා. දැන් හොඳ පැත්ත ගැනනේ අපි ඔය කතා කරගෙන ආවේ. නමුත් වැරදි පැත්තටත් ওই විදිහටම වැඩ කරනවා. එතකොට යම්කිසි දෙයක් අපි හිතමු ලේ හලන්න මනාපයක් අපි ඇති කරගත්තොත්, ඒ මනාපය මත පදනම් වෙලා යම්කිසි ක්‍රියාවක් කරොත් අන්න ඒ වගේම දෙයක් අපිට ළඟා වෙලා එනවා. ඒ වගේම අපි හිතමු යම් කිසි කෙනෙක්ව පීඩාවටපත් කරන්න මනාපයක් කැමැත්තක් අපේ හිතේ ඇති කරගත්තොත්, ඒ සඳහා ක්‍රියාවත් වුණොත් අනේ ඒ වගේම දෙයක් ගැළපිලා එනවා. මොකද්ද? අපි ඒ වගේ දෙයකට මනාප වුණා. මනාප වුණ පමණින්ම අන්න ඒ වගේ ප්‍රතිවිපාකයක් ලබන්න හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වදී මොකද්ද? අන්න අතීතේ යම් කිසි කෙනෙක්ට නිග්‍රහයක් කරන්න මනාපයක් හිතේ ඇති වෙලා තියෙනවා. ඒ මනාපය ක්‍රියාත්මක කරලා තියෙනවා බෝධිසත්වාවදීදී. යම්කිසි ඒ බුද්ධ ශ්‍රාවකෙට නිග්‍රහයක් කරන්න අන්න යම්කිසි කැමැත්තක් හිතේ ඇති වෙලා තියෙනවා. ඒ කැමැත්ත ඔස්සේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. අනේ ඒකේ ප්‍රතිඵලය මොකද්ද? බුදු වෙලත් බුදු වෙච්ච ආත්මෙත් මොකද්ද? අන්න අර යම්කිසි කාන්තාවක් ඇවිල්ලා ඒ අවස්ථාවක නිග්‍රහයක් කරා. ඒ සුන්දරී පරිභාජිකාව කියලා තව කෙනෙක් මරණයට පත් වෙලා යම් කිසි අවස්ථාවක බුදුරජාණන් වහන්සේට නිග්‍රහයක් ලබන්න සිද්ධ වුණා. මොකද්ද? අන්න මේ කතැනැත්තිව අයිතු විදියට පාවිච්චි කළ මරලා හැංගුවා කියන නිග්‍රහය ලබන්න වුණා බුදු කෙනෙක් වෙලත්. අන්න මොකද්ද හේතුව? අතීතේ ඒ වගේ නිග්‍රහයකට මනාපයක් හිතේ ඇති වෙලා තියෙනවා. ඒ වගේ දෙයක් ප්‍රිය කළා තියෙනවා. ඉතින් ඔහොම ධර්මතාවයක් තියෙනවා. ඉතින් තව මොකද්ද කතාවක සඳහන් වෙනු? යම් කිසි එළුවෙක් එළුවෙක් ඉන්නවා. මේ එළුවව මරන්න තව පුද්ගලෙක් ඔන්න ලෑස්ති වෙලා එනවා. යම්කිසි කඩුවකුත් අරගෙන අපි හිතමුකෝ මේ එළුවව ඝාතනය කරන්න, යම්කිසි අවස්ථාවක් ලබා ගන්න, යම්කිසි ප්‍රයෝජනයක් ලබා ගන්න යම්කිසි පුද්ගලෙක් එනවා. ඉතින් මේ කඩුව අමෝරාගෙන ඉන්නකොට අමුතු විශේෂ දෙයක් මෙන්න මේ කඩුව ඇත ඇති පුද්ගලයාට දකින්න ලැබෙනවා. මොකද දකින්න ලැබෙන විශේෂ දේ? මේ එළුව කඳුළු සලනවා. කඳුළු සලනවා දකින්න ලැබෙනවා. ඉතින් මේ පුද්ගලයා කඩුව ඔසවගත්ත කඩුව පොඩ්ඩක් පහත් කරලා බලනවා. මොකද මේ කඳුළු සලන්නේ? කඳුළු සලන්නේ මොකද කියලා දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. ඉතින් මේ මොකද්ද හේතුව? ඇත්තටම බැලුවොත් මෙන්න මේ එළුව කල්පනා කරන තමුන් යම්කිසි ආත්මයක, යම්කිසි බොහොම අතීත කාලයක මෙන්න මේ විදිහේ හිස්ස සිඳලා කෙනෙක්ව මරණයට පත් කරන්න, මේ විදිහේ එළුවෙක්ව මරණයට පත් කරන්න යම්කිසි ප්‍රියතාවයක් මනාප භාවයක් මේ හිතේ ඇති කරගෙන තියෙනවා. මේ හිතේ ඇති කරගෙන තියෙනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද්ද? ආත්මවාර 500ක්ද කොයිද සඳහන් වෙන්නේ? එතන 500ක්ද කොයිද නැවත නැවත මේ විදිහට හිස සිඳලා මරණයටපත් වෙලා තියෙනවා. එළුවෙක් වෙලා මරණයටපත් වෙලා තියෙනවා. ඉතින් මේ සතාට පේනවා මේක ඔන්න අවසාන වාරේ. අවසාන වාරේ මෙන්න මේක විතරක් මට විඳ දරා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මෙතනින් මේ වැඩේ ඉවර කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. අන්න ඉතින් එක පැත්තකින් අන්න සතුටු කඳුලක් වෙන්න පුළුවන්. සතුටු කඳුලක් හෙලනවා. මොකද්ද? අන්න යන්තම් වැඩේ ඉවරයි. යන්තම් මෙතනින් මේක ගෙවලා ඉවර වෙනවා කියලා ඔන්න සතුටු කඳුලක් හෙලනවා. අනිත් පැත්තෙන් කල්පනා වෙනවා, මොකද්ද මේ කඩුව ඔසෝගෙන ඉන්න පුද්ගලයා ගැන? කඩුව ඔසෝගෙන ඉන්න පුද්ගලයා මොකද්ද? අන්න කඩුවක් ඔසෝගෙන ගෙලක් සිඳින්න මනාපයක් හිතේ ඇති කරගෙන තියෙනවා. ඉතින් ඔහුගේ ක්‍රියාව මොකද්ද? අන්න අර චක්‍රෙට මෙන්න මේ කඩුව ඔසවගෙන ඉන්න පුද්ගලයාත් අහු වෙනවා නේද කියලා ඔන්න හිතනවා, කල්පනා කරනවා. ඉතින් මේ හේතුව නිසාම අර පුද්ගලයා අර කඩුව පොඩ්ඩක් පහත හෙලනවා. එතකොට මොකද වෙන්නේ? යම්කිසි අකුණක් වදිනවා. එයා අසල තියුණු ගල් තලාවකට ඒකෙන් ගල් කැබැල්ලක් කැඩිලා විසුවේලා ඇවිල්ලා අන්න හිස සිඳිලා යනවා. අන්න අවසාන වතාවට හිස සිඳිලා යනවා. අන්න මනාපයක් ඇති කරගත්තද මනාප දෙයක් ලැබෙනවා. දැන් මේ දවස්වල මේ රටේ බොහොම ජනප්‍රිය මාතෘකාවක් තමයි මොකද්ද? යම්කිසි පාතාල නායකයෙක්ගේ ඝාතනයක්. ඉතින් ජීවිත කාලයක් පුරාවට ඔන්න පාතාලේ රජ කරපු නායකයෙක්ගේ ඝාතනයක් සිද්ධ වෙලා තියෙනවා. මොකද්ද? අනේ ජීවිත කාලයක් පුරාට ලේවලට පුද්ගලයන්ට හිංසා කරන්න, දුක් පීඩා කරන්න කැමැති ස්වභාවයක් ඇති කරගත්ත පුද්ගලෙක් අනේ දුක් පීඩා ලබමින්ම ඝාතනයට ලක් වෙලා තියෙනවා. ඒ විදිහේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ මේ සිදුවීම් ජාලය ඇතුලේ තව කට්ටියක් අහනවා, හිසට වෙඩි තියලා තියෙන්නේ අඩි කීයක් දුර ඉඳලාද කියලා. හිසට වෙඩි තියලා තියෙන්නේ අඩි කීයක් දුර ඉඳලාද කියලා අහනවා. මොකද්ද? අන තව පිරිසක් මනාපයක් ඇති කරගෙන තියෙනවා. මොකක් සඳහාද? නාට්‍ය රඟ දක්වන්න මනාපයක් හිතේ ඇති කරගෙන තියෙනවා. ඒ වගේම අඩි කීයක් පිටිපස්සේ ඉඳලා හිසට වෙඩි තියන්න මනාපයක් හිතේ ඇති කරගෙන තියෙනවා. ඔන්න ඔහොම ධර්මතාවයක් මේ ලෝකේ තියෙනවා. ඉතින් ඒ ධර්මතාවයට අනුව ප්‍රතිඵලත් ලබන්න වෙනවා. ඒ ප්‍රතිඵල ගැළපිලා එනවා. ඉතින් ওই විදිහේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහේ දෙයක් දැක්කහම, මේ විදිහේ දෙයක් පිළිබඳ සංවේගය ඇති කරගත්තහම අන්න බුදු කෙනෙක් කියන්නේ මොකද්ද? මෙන්න මේ අන්ත දෙක පෙන්නලා දෙනවා. මෙන්න විදිහේ හොඳ කියලා දේවල් තියෙනවා, නරක කියලා දේවල් තියෙනවා. ඒවට මනාපයක් ඇති කරගත්තොත් අන්න ඒ ආකාරයෙන් ප්‍රතිඵල විඳින්න වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දෙ අන්ත දෙක පෙන්නලා දීලා මැද මාර්ගයක් අපිට පෙන්නලා දෙනවා. මොකද්ද? මෙන්න මේ හිතේ අමුතු විදිහේ මනාපයක් ඇති කරගන්න ක්‍රමයක් අපිට පෙන්නලා දෙනවා. මෙන්න මේ අමුතු විදිහේ මනාපේ මොකද්ද? මෙන්න මේකේ විනාශයක් අපි හිතේ මනාපයක් ඇති කරගන්නවා. මෙන්න මේ ජීවිත ගමන පිළිබඳ විනාශයක් පිළිබඳ මනාපයක්. මේ ජීවිත ගමන නැත්තම් මේ සංසාර ගමන කෙලවර කිරීම පිළිබඳ මනාපයක් අපේ හිතේ අපි ඇති කරගන්නවා. මෙන්න මේ සත්වයක් ඉන්නවා තියෙනවා කියන සත්‍යයේ කෙලවර කිරීමක් පිළිබඳ මනාපයක් අපේ හිතේ ඇති කරගන්නවා. ඕක තමයි බුද්ධ ශාසනේ. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ බ්‍රාහ්මණය ඇවිල්ලා චෝදනා කරනවා, මේ ඇත්තා වූ සත්වයේගේ විනාශයක් පෙන්ලා දෙනවා. නැත්තම් මේ අර යම්කිසි ඒ ගබ්සා කරන ධර්මයක් පෙන්ලා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා. මොකද ඇත්තා වූ සත්‍යයේ විනාශයක් පෙන්ලා දෙනවා. එහෙම නැත්නම් ගබ්සා කරන ධර්මයක් පෙන්ලා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේට චෝදනාවක් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා, ඇත්ත තමයි. මේකේ මේ දුකක්ම ඇති වෙනවා, දුකක්ම නිරුද්ධ වෙනවා. දුකක්ම ඇති වෙනවා, දුකක්ම නිරුද්ධ වෙනවා. එහෙනම් මම මේ දුකේ නැති කිරීමක් පෙන්ලා දෙනවා. මෙන්න මේ සත්‍යයක් ඉන්නවා නම් මොකද්ද? අන්න දුකක්ම ඇති වෙනවා, දුකක්ම නිරෝධ වෙනවා. එහෙමනම් මම ඒ සත්‍යයේ විනාශයක් පෙන්ලා දෙනවා. ඒ සත්‍යයේ ගබ්සා කිරීමක් පෙන්ලා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. අන්න දුකක්ම ඇති වෙලා දුකක්ම නිරුද්ධ වෙනවා නම් ඒ දුකෙන් අත් මිදීම හොඳයි කියන කැමැත්තක් මේ සත්‍යයක ඉන්නවා නම් ඒ පිළිබඳ දුකක්ම විඳින්න වෙනවා නම් අන්න ඒ සත්‍යයේ කෙලවර කිරීමක් හොඳයි කියන කැමැත්තක් අපේ හිතේ ඇති කරගන්නවා. මොකක්ද එහෙනම්? අන්න මේ ගමන කෙලවර කරන්න මනාපයක් අපේ හිතේ ඇති කරගන්නවා. ඉතින් ඔන්න ඔය පාරෙන් තමයි මෙන්න මේ දුක්ඛ සැප කුසල් අකුසල් කියන දේවල් වලින් මිදිලා යන විදිහක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද්ද? මේක විනාශ කරන්න මනාපයක් හිතේ ඇති කරගන්නවා. මේක නැති කරන්න මනාපයක් හිතේ ඇති කරගන්නවා. මලක් පූජ කරනවා. පූජ කරලා කල්පනා කරනවා, මේ මල වගේම මගේ ශරීරෙත් දවසක වියැකිලා යනවා, විනාශ වෙලා යනවා කියලා කල්පනා කරනවා. අන්න මල් පූජ කරලා දිව්‍ය ලෝක යන නෙමෙයි කල්පනා කරේ. ඒ වෙනුවට කල්පනා කරනවා, මොකද්ද? මෙන්න මේ මල පූජ කරන මල වගේම මගේ ශරීරෙත් දවසක වියැකිලා යනවා, දවසක විනාශ වෙලා යනවා. අන්න ඒ විදිහට කල්පනා කරනවා. විනාශ වෙන මුඛයකින් කල්පනා කරනවා. ඒ විදිහට කල්පනා කරාම අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට විනාශයක් ළඟා කරගන්න පුළුවන් ගමනක් අපිට තියෙනවා. එහෙම නැත්නම් මේ පැවැත්ම වෙනුවට නැවැත්මක් හොයාගන්න පුළුවන් ගමනක් අපිට පෑදිලා එනවා. අන්න ඒ විදිහේ දෙයක් තමයි පෙන්නලා දෙන්නේ. ඉතින් අර පදනම හදාගෙන ස්ථාවර කරගෙන ඉන්නවට වැඩිය, එහෙම තියාගෙන ඉන්නවට වැඩිය අපි මොකද කරන්නේ? අන්න මේක ඉවරයක් කරලා දාන්න කැමැත්තක් හිතේ ඇති කරගන්න. මේක ඉවරයක් කළා දාන්න මනාපයක් අපේ හිතේ ඇති කරගන්න. ඉතින් ඒ විදිහට මනාප වෙච්ච පිරිසක් තමයි මේක තුලත් තින්නේ. මොකද්ද? මේක පවත්තනවා වෙනුවට මේක කෙලවරක් කරගත්තා නම් හොඳයි කියන අදහසින් එකතු වෙච්ච පිරිසක් තමයි ඉන්නේ. මේ වඩන දේත් ඒ වගේ දෙයක්. මේ වඩන දේත් ඒ වගේ දෙයක්. මොකද්ද? මේක කෙලවර කරගැනීමේ මනාපයක් තමයි අපේ හිත ඇතුලේ තියෙන්නේ. අපේ හිත ඇතුලේ තියෙන්නේ අන්න ඒ වගේ මනාපයක්. ඉතින් ඒ වගේ මනාපයක් මත පදනම් වෙලා මේක කලවර කරගන්න අන අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. දැන් අපි ගමු සතිමත් මොහොතක්. සතිමත් මොහොතක්. අන්න මේ ජීවිත කාලයක් පුරාට, සංසාර ගමනක් පුරාවට අන්න මගේ මම මගේය කියලා උස්සගෙන ආපු බරක්, උස්සගෙන ආපු කන්දක් දිහා අපි බලනවා අන්න නිරීක්ෂකයෙක් වගේ. ඇවිදින ගමන් බලනවා, මම ඇවිදිනවා කියන නිරීක්ෂණය මට කරන්න පුළුවන්ද? වාඩි වෙලා ඉන්න ගමන් බලනවා, මම වාඩි වෙලා ඉන්නවා කියන නිරීක්ෂණය මට කරන්න පුළුවන්ද? ඒ වගේම අන්න වෙන වෙන වැඩක් කරනවාද? ඒ වැඩේ කරන ගමන් බලනවා, මම මේ වෙන වැඩක් කරනවා කියන නිරීක්ෂණය කරන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර මම මගේ මේ මගේ හිතුවිලි, මගේ අදහස් මම ක්‍රියාත්මක කරන්නේ කියලා අරගෙන ආපු මනුස්සයා මොකද අන්න පොඩ්ඩක් ඒ වෙනුවට නිරීක්ෂකණෙක් තත්වයකට බැහැගත්තා. අර මම මගේ කියපු තත්ත්ව වෙනුවට ඒක පැත්තක තියෙනවා, මම ඒක නිරීක්ෂණය කරනවා කියන පොඩි දුරස්භාවයක් මෙන්න මේ භාරයෙන් ඇති කරගත්තා. මේ ඔසගෙන ආපු දෙයින් පොඩ්ඩක් දුරස් වුණා, පොඩි දුරස්භාවයක් ඇති කරගත්තා. එන්නේ දුරස්භාවය මොකද්ද? ඔන්නේ දුරස්භාවය නිවනින් කෙලවර වෙන දුරස්භාවය. ඕක නිවනෙන් කෙලවර වෙන දුස්භාවය. මොකද්ද? අර මම මගේ කියලා එකතු කරගෙන ආපු දේ අන්න පොඩ්ඩක් ඒ වෙනුවට ඒ දෙක අතර පරතරයක් කියලා දෙයක් ඇති වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕකට ලස්සන උපමාවල් දෙනවා. මොකද්ද? අන්න උණ ගහක මල් පිපුණා වගේ. උණ ගහක මල් පිපුණා වගේ. එහෙම නැත්නම් කොටළු දෙනක් ගැප් ගත්තා වගේ. කොටළු දුනක් ගැප් ගත්තා වගේ. නැත්නම් කෙහෙල් ගහක් පීදිලා මලක් හැටුණා වගේ. ওই අවස්ථාව ඔක්කොම මොනවද? අන්න විනාශයක් ළඟා වෙලා ආවා. මේ කරගෙන යන්න, පවත්වගෙන යන්න කියලා බලාපොරොත්තු වුණ දේ වෙනුවට අන්න විනාශයක් ළඟා වෙලා ආවා කියලා දැක ගන්න පුළුවන්. එන්නේ මේ වගේ දෙයක් පිළිබඳ කැමැත්තක්, මනාපයක් අපේ හිතේ ඇති කරගත්තා වෙනවා. ඉතින් ඔහොම ධර්මතාවයක් එක්ක තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. ඔහොම ධර්මතාවයක් එක්ක තමයි අපි මේ ගමනක යෙදිලා ඉන්නේ. මොකද්ද? මෙන්න මේකේ නැති කිරීමක් පිළිබඳ කැමැත්තක් ඇති කරගන්න. ඒ කැමැත්ත අන්න අර සතිය තුලින් අපේ හිතට කාවද්ද ගන්න අපි උත්සාහ කරනවා. මේ මම මගේ කියලා එකතු කරගත්ත දේ වෙනුවට අන්න ඒකෙන් පොඩක් දුරස් වෙලා ඒ දිහා නිරීක්ෂකයෙක් වගේ බලන්න පොඩ්ඩක් උත්සාහවත් වෙනවා. අනේ නිරීක්ෂණය තුලින්ම මේ මම මගේ එකයි මේ බලන පුද්ගලයා අතර යම්කිසි පරතරයක් ඇති වුණා වෙනවා. අන්න කෙහෙල් ගහක මලක් පීදුනා වෙනවා, කැණක් හැටගත්තා වෙනවා, උණ ගහක මලක් පිපුණා වගේ වෙනවා, කොටළු දෙනක් ගැප් ගත්තා වගේ වෙනවා. ඉතින් ඔන්න ඒ විදිහේ ධර්මතාවයක් තමයි අපි මේ අනුගමනය කරන්න බලන්නේ. ඉතින් මේ හොඳම වැඩේ තමයි මොකද්ද? මේ අර කතාවේ සඳහන් කරපු ගෘහපතියත් මේකට තමයි මනාපෙ හිතේ ඇති කරගෙන තිවිලා තියෙන්නේ. මොකද්ද? අර දන් දීලා දිව්‍ය ලෝකයා ගිහිල්ලා යම්කිසි සප සම්පත් ලබනවා වෙනුවට දන් දීලා මනාපෙලා තියෙන්නේ මොකටද? මෙන්න මේ විනාශය සඳහා තමයි මනාපෙලා තියෙන්නේ. මේ ගෘහපතියා ගිහිල්ලා උප්පත්ති ලැබලා තින්නේ කොහෙද? අන්න අනාගාමී ලෝකයක උප්පත්ති ලැබලා තින්නේ. අනාගාමී පුද්ගලයෝ ගිහිල්ලා උප්පත්ති ලබන ස්ථානයක තමයි මේ ගෘහපතියා උප්පත්ති ලැබලා තින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ හානෝ ගෘහපතිය උඹේ ඒ ගෘහපතිය කියලා නෙමෙයි නෙතන ආමන්ත්‍රණය කරන්නේ, උග්ගය. අර දිව්‍ය පුත්‍රයාට කතා කරලා අහනවා, දිව්‍ය පුත්‍රය උඹේ ඒ අදහසේ ආකාරයෙන් සිද්ධ වුණාද? ඒ අදහසේ ආකාරයෙන් සිද්ධ වුණාද කියලා අහනවා. දැන් මේ මොනවද අර අපිට බැලූ බැල්මට පේන්නේ? අර දේවල් දන් දීලා සැප සම්පත් ලබන්න දන් දුන්නා වගේ තමයි හිතෙන්නේ. මෙන්න මේ කෑම මට මනාපයි, මේ විදිය සල්ලු මට මනාපයි කියලා දීලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒවා දසදහස් ගණනක් ලබන්න මනාපුණා කියලා තමයි හිතෙන්නේ. නමුත් ගිහිල්ලා තියෙන්නේ කොහෙටද? අනාගාමී ලෝකෙකට ගිහිල්ලා තියෙන්නේ. අර කාම භාවය ඉක්මපු ලෝකෙකට ගිහිල්ල ති. ඉතින් ගිහිල්ල බුදුරජාණන් වහන්සේ යානෝ. ඉතින් ගෘහපති උඹේ හිතේ ආකාරයට ඒ මනාපාකාරයට දේදේ සිද්ධ වනාද. ඒදේ කැමති ආකාරයෙන් සිද්ධ වනාද කියලාන. ඉතින් මේ දිවිය පුත්‍රයා සඳහන් කරනවා එසේ භාග්‍යතුන් වහන්ස. ඒ කැමති ආකාරයටම ඒක සිද්ධ වුණ. මොකක්ද කැමති ආකාරය? අන්න මේකේ විනාශයක් කැමති වෙලා තියෙනවා. මේකේ කෙලවර කිරීමක් කැමති වෙලා තියෙනවා. මේක අහවර කිරීමක් කැමති වෙලා තියෙනවා. මෙන්න මේ පැවැත්ව එනුවට නැවැත්මක් කැමති වෙලා තියෙනවා. ඉතින් ඔන්න මේ විදිහේ ධර්මතාවයක් එක තමයි අපි වැඩ කටයුතු කරන්නේ. ඉතින් මේ අහගෙන ඉන්න පිරිසටත් මේ පැවැත්ම වෙනුවට නැවැත්මක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්ස, අද අපි ගව වැඩසටහනට යන්න ලොකු ස්වාමීන් වහන්සේ වටිනවද? එහෙම නැත්නම් ඔබ වහන්සේම
වැඩේ තියෙන ලොකු සායනන්සේ කඩුවෙල ගිහිල්ලා
ඒක තමයි.
ඉතින්
එහෙමයි දැන්
ඉඳලා සම්බන්ධ වෙනවා කියලා එහෙම අදහසකුත් මට දැනගන්න නම් ලැබුණේ නැහැ. ඉතින් ඒකින්ද
එහෙමයි ස්වාමීන්
වහන්සේ කරගෙන යනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්ව එකට මේ මට වැඩිය පාලි තේරෙන්නේ නැහැ. ඒකම නෙමෙයිද? ඒක වගේම දෙයක් තමයි මේ අර බද්ද බන්ද පරිත්තන් සූත්‍රයේ තියෙන්නේ. අපාදකේ හිමේ මෙත්ත ම තේරෙන විදිහ තමයි වර්ගය කියන්නේ. වචන ටික නිකන් ගලපුවාම මට තේරෙන විදිහ මම කියන්නේ ඒකමද කියලා බලන්න. අපාදකේ හිමේ මෙත්ත මෙත්තං විපාදකේ හිමේ චතුප්පදේ හිමේ මෙත්තං මෙත්තං බහුප්පදේ හිමේ මාමං අපාදකෝ හිංසි මාමං හිංසි විපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ කියලා. ඒක ඒකෙම අනිත් පැත්ත නෙමෙයිද? ඒකම නෙමෙයිද? ඒකම වගේ නේද?
ඔය කතාවම තමයි
හිතුනේ.
ඔය කතාවම තමයි ඔය සූත්‍රේ ඔය කියන කතාවේ ඔය කන්ද පිරිදනේ ඔය සඳහන් කරන්නේ. ඒකේ නිදාන කතාව ගත්තත් ඔය වගේ දෙයක් වෙන්නේ. මොකද්ද? ඒ යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් සවැත් නුවරදී සර්පෙක් දෂ්ට කළා මරණයට පත් වෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා පිරිස වටේ පිටේ හිටපු කට්ටිය ගිහිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ අන්න අර අසවල් නම ඇති භික්ෂුව යම්කිසි භික්ෂුවක් මෙන්න මේ විදිහට සර්පයෙක් දෂ්ට කළා මරණයට පත් වුණා. ඒ විදිහේ දෙයක්, ඒ විදිහ දුකකට පීඩාවකට ලක් වුණා කියලා සඳහන් කරනවා. අන්න ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ ওই දේශනාව කරන්නේ. මොකද්ද? අන්න දවසක, අතීත දවසක මෙන්න මේ සර්පය කෙරෙහි යම්කිසි දේශ සහගත සිතුවිල්ලක්, මේ සත්වයන් කෙරෙහි යම්කිසි වැරදි සිතුවිල්ලක් හිතට ලං කරගෙන තියෙනවා. ඒ වැරදි සිතුවිල්ලක් කෙරෙහි අන්න මනාපයක් හිතේ ඇති කරගෙන තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒ වෙනුවට උඹලා පිරිස මෙන්න මේ විදියට හික්මියන් කියලා තමයි ඔය කියන්නේ. මේ පාද නැති සත්වයන්ටත්, ඊළඟට පාද දෙකක් ඇති සත්වයන්ටත්, පාද හතරක් ඇති සත්වයන්ටත්, ඊළඟට බහු පාද ඇති සත්වයන්ටත් මෙන්න මේ විදියට මෛත්‍රී සහගතව වැඩ කටයුතු කරපළා. ඒ සත්වයන් හිංසා කරන්න අදහසක් මනාපයක් හිතේ ඇති කරගන්න එපා කියන කතාව තමයි කියාගෙන යන්නේ. මහත්තයා හරියටම එකක් තෝරගත්තා.
වසන ටික මේ ගැලපිලා නිකන් තේරෙන එහෙම හිතුණා. එහෙම අහන්න හෙවත් හොඳයි කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් උදය අපි අද ප්‍රශ්න මම හිතන්නේ එකයි නේද තියෙන්නේ.
ප්‍රශ්නය කියන්නේ අද තියෙන්නේ කවියකුත් නෙවී ඒ වගේ එකක් තමයි ලියලවල තියෙන්නේ. ඉතින් ඒක කියපු ගමන් නිරෝෂිදකෝ අනේ එනම් උදේම අහන්න කියලා, උදේම කියවන්න කියලා. එහෙනම් ස්වාමීන් වහන්සේ මම ඒක ඉදිරිපත් කරන්නද?
හොඳයි හොඳයි.
ටිකක් අමාරු වැඩේ මම කරන්න.
මේ මම හිතන්නේ ලොකු ස්වාමීන් වහන්සේ බලාපොරොත්තුෙන් ලියපු කවියක්ද කොයිද ඕක? ලබන සතියෙත් කියමු එහෙනම්. අදත්
කියලා තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. පර්යංකේ දුන්නා පටන් ගරු පදවිය ඔබතුමා හට දැනෙනවා අනේ පෙරපින් පළදුන් බවට. දැනුණා මුලදි හුස්මයි සිතුවිලි නිදහසයි සමපාදී ත්‍රිකෝණයේ. නිලී ගියා සිතුවිලි පාදේ නොදැනීම වගේ. දැනුනා ගමන නිදහසයි හුස්මයි පීලි දෙකේ වරකට හිතුනා දැන් යන්නේ එක පීල්ලේ. මුලින් දැනුණ හුස්මත් දැන් නොදැනීම යනවා. නිදහස් තැනට ලංවී ප්‍රීතිය අත් විඳෙන. ඇසුවා ඕදන් නොවැලී බලනු කියා දැනුනා එවිට හුස්මයි නිදහසයි මාරු වෙන. නිදහස් තැනින් ආභව හුස්මද කීවා නොදැනීම නැවත හිස් තැනකට ගියා. කලකින් නොදුටු ධාතුද ටිකකින් දැනුනා පැයකට වැඩිය අද පර්යංකෙයි යෙදුනා. අතනමි ඕදනක් මග එලි කරනු විනා නවතිමි පතමින් නිවනම ඔබට පතා. ඔබතුමාට නමස්කාර වේවා. නමත් තියෙනවා නම ලියතිනෙන මනම් කියන්න පුුණ්‍යා විජේසුන්දර බිස්මන්.
හරි බොහොම ක්‍රියේටව විදිහට ඉදිරිපත් කළ තියෙනවා. ලොකු සයිනාන්ස ඉන්දියනම් ඕකට කවියකින් උත්තර දෙයි නේද? මට නම් එහෙම හැකියාවක් නෑ. ඉතින් ඒකින්ද මේ මම නිකන් කවි නැතුව නිකන් සාමාන්‍ය ඉදිරි උත්තරයක් දෙන්න බලන්න. මේ ඉතින් ඔය දැන් නිදහස ගැන සඳහන් වෙනවා, හුස්ම ගැන සඳහන් වෙනවා. ඉතින් ඕක තමයි අර මම කිව්වේ මේ ප්‍රතිපදාව අපි විනාශයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. විනාශය මොකද්ද? ඔන්න හුස්ම නොදැනී ගිය අවස්ථාවේදී, එහෙම නැත්නම් හුස්ම හැඳි ගෑවිලා ගියා කියලා අපි කියන්නේ, හුස්ම වියවිකිලා ගියපු අවස්ථාවේදී යන අර නිදහසට තව ටිකක් ලං වුණා වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ තත්ත්වේ හුස්ම නැත්තටම නැති වුණා ගියා කියලා. නැවතත් හුස්ම මතු වෙනවා. නමුත් අර නිදහස අත්විඳට පස්සේ අර හුස්ම තියුණත් ඒක අතරින් අපිට අර නිදහස පේනවා. ඒ වගේම සක්මනේ වම දකුණ තියුණත් ඒක අතරින් අපිට අර නිදහස පේනවා. ඉතින් ඔන්න ඔය කැමැත්ත තමයි අපේ හිතේ අපි ඇති කරගන්නේ. අර දේවල් වලට, ප්‍රිය අප්‍රිය දේවල් වලට තියෙන කැමැත්ත වෙනුවට මෙන්න මේ මුලදී යම්කිසි හුස්මට කැමැත්තක්, හුස්මට ප්‍රිය ස්වභාවයක්, හුස්මට මනාප ස්වභාවයක් අපේ හිතේ අපි ඇති කරගන්නවා. එහෙම ඇති කරගත්ත මනාප භාවය, ප්‍රිය භාවය ටිකක් ටිකක් යනකොට මොකද වෙන්නේ? අන්න ඒක දුරු කරන්න අවස්ථාවක් අපිට ගැළපිලා එනවා. ඒ හුස්මට මනාපයි කියලා පටන් ගත්ත වැඩේ දුරු කරන්න අවස්ථාවක් අපිට ගැළපිලා එනවා. ඒ හුස්ම වියැකිලා යනවා. මොකද අර හුස්මට මනාප වීමේ ස්වභාවයක් විදිහට හුස්ම වියැකිලා යනවා. ඉතින් එහෙම වියැකිලා ගියාම අපි ආපස්සට ආවොත් අන්න නැවතත් හුස්ම අල්ලගන්න පුළුවන්. නැවතත් හුස්ම මතු කරගන්න පුළුවන්. නමුත් ඒ ධර්මතාවයට ඉඩ දුන්නොත් අන්න මනාප වෙන්නේ මොකටද? වියැකීමකට තමයි මනාප වෙන්නේ. නැති වෙලා යාමකට තමයි මනාප වෙන්නේ. ඒ මනාපේ හරහා තමයි ඔන්න ඔය කියන නිදහස ලං කරගන්න පුළුවන් වෙන්නේ. සියලු දේවල් තියෙනවා. තියුණාට මොකද? අන්න ඒ අතරේ නිදහස තියෙනවා. දැන් අපිට බැලුවාම පේනවා මේ වායුව කියන්නේ ටිකක් හරි ඉඩක් තියෙන දෙයක්. ඒ අතරමැද ටිකක් හරි ඉඩක් තියෙන දෙයක්. ඊළඟට ද්‍රවයක ඉඩ ඊට වැඩිය අඩු වෙලා තියෙනවා. ඊළඟට ඝණයක් ගත්තාම ඉඩක් ඇත්තෙම නෑ කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් ඔහොම තමයි පටන් ගන්නකොට හිතෙන්නේ. නමුත් ඇත්තටම මේ ඝණයෙත් ද්‍රව්‍ය වලට වැඩිය හිස්තැන තමයි වැඩි. දැන් ඔය යකඩ කෑල්ලක් ගමුකෝ, යකඩ කෑල්ල ඉඩක් නැත්තරම නෑ කියලා හිතෙන්නේ. නමුත් ඒකෙත් පරමාණුවක් සහ ඒවට හිස්තැනේ ප්‍රමාණය ගත්තොත් අන්න පරමාණුව තියෙන ප්‍රමාණයට වැඩිය හිස්තැනේ ප්‍රමාණය බොහොම විශාලයි. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් එතකොට අපි අර දෙයකට මනාප භාවයකින් තමයි ওই ප්‍රතිපදාවට බැසගන්නේ. නමුත් බැසගත්තට පස්සේ ටික දවසකින් එන්නේ මනාප භාවයත් දුරු කරන්න අවස්ථාවක් අපිට ගැළපිලා එනවා. ඒ අවස්ථාවත් එක්ක වැඩ කටයුතු කරනකොට අන්න අර දේවල් වලට මනාප වෙන්න පුළුවන්. අන්න අර ඝණයක් තියනා වගේ අවස්ථාවක්, පරමාණුකට මනාපුණා වගේ අවස්ථාවක්. නමුත් හිස්තැන තමයි වැඩිපුර තියෙන්නේ. හිස්තැන තමයි වැඩිපුර තියෙන්නේ. අන්න ඒ හිස්තැනට මනාපයක් ඇති කරගත්තොත් අන්න පැවැත්ම වෙනුමට නැවැත්මක් තමයි ඉදිරිපත් වෙන්නේ. අන්න මලක් පූජා කළා, දිව්‍ය ලෝක සම්පත් ප්‍රාර්ථනා කරා වෙනුවට මෙන්න මේ මලත් වියැකිලා යනවා. ඒ වගේම මගේ ශරීරෙත් වියැකිලා යනවා කියලා වෙනසක් අපේ හිතේ ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අර පිනයි කුසලෙයි අතර වෙනස වගේ මොකද්ද? ඒක අපි කොහොමද කියන්නේ පැවැත්ම වෙනුවට නැවැත්ම බලාපොරොත්තු වෙනවා. පින් කළා පැවැත්මක් වෙනුවට නැවැත්මක් බලාපොරොත්තු වෙනවා. මුලින් ඒක ප්‍රයෝජනෙට ගන්නවා. නමුත් එතනින් එහාට නැවැත්මක් බලාපොරොත්තු වෙනවා. දැන් ඔය දැන් උපමාවකින් කිව්වොත් දැන් ඔය පින් කියලා ගහපෝ හරක් එහෙම දැකලා තියෙනවනේ. පින් කියලා ගහනවා මේකව මේ මරණ තැනින් නිදහස් කරලා අරගෙන පින් කියලා ගහලා ඌට පැවැත්මක් ළඟා කරලා දීලා තියෙනවා. ඌ ඉතින් එහෙම මේ කැරකි කැරකි ඔය කකා කකා ඉන්නවා. නමුත් කවදාවත් දැකලා තියෙනවද කුසල් කියලා ගහපු හරකි? කුසල් කියලා ගහපු එකෙක් දැකලා නැහෙනි. අන්න ඒක මිදිලා ගිහිල්ලා ඉවරයි. අන්න පින් කියන එකේ පැවැත්මක් තියෙනවා, කුසල් කියන එකේ නැවැත්මක් තියෙනවා. අන්න ඒ නැවැත්ම හොයාගෙන යන ගමනකට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. අනේ නැවැත්ම ලං කරගන්න ගමනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලන්න කිසිම දෙයකට මනාපයක් හිතේ ඇති නොකරගන්න ප්‍රතිපදාවකට තමයි දැන් වැටිලා තියෙන්නේ. මුලින් හුස්මෙට මනාපයක් ඇති වුණා. දැන් හුස්මෙට මනාපයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න අර හිස්භාවය එක්ක කාලය ගත කරනවා. මෙන්න මේ යම්කිසි මේ ගලන ස්වභාවයක් එක්ක කාලය ගත කරනවා. ඉතින් ඕකේ අනිත් පැත්ත තමයි මොකද්ද? ඊළඟට හිස් තැන බලාපොරොත්තු වෙනවා. නිදහසම හැමදාම තියේ කියලා බලාපොරොත්තු වෙනවා. අනේ ඒකත් එතකොට මනාපයක් හිතේ ඇති කරගත්තා වෙනවා. මනාපයක් හිතේ ඇති කරගත්තා වෙනවා. ඒ වෙනුවට බලන්න අන්න ඒ මනාප හිතේ ඇති වෙනකොට මගේ මේකටත් මගේ හිතේ මනාපයක් තියෙනවා. මේ නිදහසටත් මගේ හිතේ මනාපයක් තියෙනවා. අන්න ඒකත් නැති කරන්න ඕනේ. ඒ නිදහසට තියෙන මනාපෙත් නැති කරන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ යම් කිසි හිස්තැනකට මගේ හිතේ මනාපයක් තියෙනවා. අනේ හිස්තැනට තියෙන මනාපයක් නැති කරන්න ඕන. ඉතින් ඒ අවස්ථාව උදා වෙලා එනවා. ඔය ප්‍රතිපදා වඩ아가ගෙන යනකොට, ඕක නැවත නැවත කරගෙන යනකොට ඒ අවස්ථාව උදා වෙලා එනවා. මොකද්ද? අන්න තියෙන හිස්තැන නැති වෙලා යනවා. හිස්තැන නැති වෙලා යනවා. අන්න ඒ අවස්ථාවේදී බලන්න මේ හිස්තැනට තියුණ මනාපේ කොයි විදියටද මගේ හිතට ඉදිරිපත් වෙන්නේ? කොයි විදියටද මම ඒක පිළිබඳ චෝදනා කරන්නේ කියලා බලන්න. ඊළඟට අර තියුණ නිදහස වෙනුවට බොහොම අවුල් සහගත, බොහොම ඇවිච්චිස ස්වභාවයක්, ඇවිස්සුණු ස්වභාවයක් මතුවලා එනවා. අනේ එතකොට බලන්න මගේ මේ නිදහසට තියුණ මනාපේ කොයි විදියටද මේ අලුත් දෙයට හරස් වෙන්නේ? අලුත් දෙයට එරෙහි වෙන්නේ කොයි විදියටද කියලා බැලුවොත් අන්න ওই විදියට යන ප්‍රතිපදාවක මේ කොකටවත් තියෙන මනාප අපි නැති කරගන්න තමයි උත්සාහය. අනේ පැවැත්ම වෙනුවට නැවැත්මක් සදා ගන්න තමයි උත්සාහය. ඉතින් පවතින දේ තමයි මනාපමනාප තියෙන්නේ. ඒ වෙනුවට නැවතුනොත් අන්න මනාපමනාප දෙකක් කියලා දෙයක් නැහැ. ඉතින් ඒකම තමයි අර යම් කිසි අවස්ථාවක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔන්න හොරු ටිකක් එකතු වෙලා බිලි පූජාවක් දෙන්න අල්ල ගන්නවා. බිලි පූජාවක් දෙන්න අල්ල ගත්තාම මේ ස්වාමීන් වහන්සේ කියනවා, උඹලා කැමති දෙයක් මේ ශරීරයට කරපල්ලා. උඹලා කැමති දෙයක් මේ ශරීරයට කරපල්ලා. ඕන විදියක කපලා කොටලා ඕන විදියක පාවිච්චි කරලා. කැපුවා කියලා අමනාපයක් මගේ හිතේ ඇති වෙන්නෙත් නැහැ. ඊළඟට කැපුවේ නැහැ කියලා මනාපයක් මගේ හිතේ ඇති වෙන්නෙත් නැහැ. කැපුවා කියලා අමනාපයක් ඇති වෙන්නෙත් නැහැ. කැපුවේ නැහැ කියලා මනාපයක් මගේ හිතේ ඇති වෙන්නෙත් නැහැ කියලා සඳහන් කරා කියලා සඳහන් වෙනවා. මොකද්ද? අන්න මනාප අමනාප දෙකෙන්ම දුරස් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට උත්සාහ කරමු කියලා අපි කියමු.
හොඳයි ස්වාමීන් වහන්සේ. අපිට ලිඛිතව තියෙන ඒ ප්‍රශ්නේ ඒ අවිපල විතරයි. තව කවුරුහරි කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට පුළු වෙලාවක් තියෙනවා අත උස්සලා ප්‍රශ්නයක් අහන්න.
උදේ මහත්තයා, ඕක තියලා මේ ලබන සතියටත් ඉදිරිපත් කරන්න ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවෙත් කවි.
හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි.
ඒ කවියකින් පිළිතුරක් අහගන්න පුළුවන්.
මේ කවුරුත් ප්‍රශ්නයක් නැහැ වගේ. එමනම් මම ප්‍රශ්නයක් අහන්නද ස්වාමීන් වහන්සේ?
ඔය ඉදිරිපත් කරන්න
ස්වාමීන් වහන්සේ. මගේ මේ ප්‍රශ්නේ අපි ගිය සමානේ ලොකු ස්වාමීන් වහන්සේ පොඩි පොඩි පර්යේෂණයක් කරන්න කියලා බාර දුන්නා. ඒක මම ලොකු ස්වාමීන් වහන්සේට කියන්න. ඉවේ සක්මණේදී අපි සක්මණට සතිය පිහිටගෙන ඉඳලා ඊළඟට සක්මණක් වෙනවා කියන හැඟීම එන තැනට ආවම මම ඇවිදිනවා නෙවෙයි, නමුත් සක්මණක් වෙනවා කියලා තැනට ආවම සිතිවිලි එනකොට ඒක ප්‍රතික්ෂේප කරන්න නැතුව සක්මන එහෙම යන්න ඇරලා සිතිවිල්ලට ගිහින් බලන්න කියලා. ඒක මට කොච්චර හරියට තේරුණාද දන්නේ නැහැ. මම ඒක තේරුණ විදියට කරන්න බැලුවම මට තේරුණ දේ තමයි සක්මණෙන් අපි ටිකක් කරගෙන ගියාම මම සක්මනක් කරනවා නෙමෙයි සක්මනක් වෙනවා කියලා දකින්න පුළුවන් වගේ සිතිවිලි නිකන් යන්ත්‍රයකින් සිතිවිලි උපදවනවා වගේ දෙයක් වෙනවා කියලා. එතකොට සක්මනක් වෙනවා සිතිවිලිත් වෙනවා කියන දේ බලන් ඉන්න වගේ දෙයක් තමයි මට තේරුනේ. ඒකද ස්වාමීන් වහන්සේ කරන්න කියන්නේ ඇත්තේ?
ඔය කියන්නේ දැන් මේ ඔතන දැන් අපි මුලින් ආරම්භය ගත්තොත් අර ආයාසයෙන් සක්මන් කරලානේ ඕක පටන් ගන්නෙ. ඉතින් එහෙම පටන් ගත්තාම අර වම දකුණ කියන සක්මන කියලා අපි හිතාගෙන ඉන්න දේහි තමයි අපි හිත තියන්න උත්සාහ කරන්නේ. ඉතින් නමුත් මේක කරගෙන කරගෙන යනකොට යම්කිසි අවස්ථාවක් එනවා, මේක નિરાයාස වෙන අවස්ථාවක්. අර ආයාසෙන් කරන වෙනුවට මේක ඉබේ යනවා වගේ. අර ගෙඩිය පිටින් සක්මන් කරනවා කියලා කියන්නේ ගෙඩිය පිටින් සක්මන් කරනවා වගේ යම්කිසි පාලනයෙන් තොර ස්වභාවයක් මේක ඉස්මතු වෙනවා. ඉතින් එහෙම පාලනයෙන් තොර ස්වභාවයක් ඉස්මතු වුනහම අන්න අපිට ඔය නොයෙකුත් දේවල් ඉදිරිපත් වෙනවා. කකුලේ එහෙම විශේෂයෙන් සිහිය පිහිටවගෙන ඉන්න වෙනුවට අර නියම් පද්ධතිය ඔහේ සිහිය තියෙන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම සිහිය තියෙනකොට නොයෙකුත් සිතුවිලි ජාලාවල් විදිහට නොයෙකුත් දේවල් ඉදිරිපත් වෙනවා. අනේ ඉදිරිපත් වෙනකොට අපි හැම වෙලේම බලනවා මෙන්න මේ ඔය ස්වාමීන් ලොකු ස්වාමීන් සඳහන් කරන්නේ, ඒ කියන්නේ අපි මේ සක්මනේ ඉඳගෙන හිතවිල්ල පිට දෙයක් කියන අදහසෙන්නේ අපේ බැල්ම තියෙන්නේ. ඒතර අපි ඒක හරස් කළා, ඒක නැවත සක්මනට අරගෙන එන්න අර ස්වභාවික ගලණයට ඉඩ නොදෙන්න අපි උත්සාහයක් දරනවා. එන්නේ උත්සාහය වෙනුවට අපිට පුළුවන්ද මෙන්න මේ හිතවිලි ගලණයට විරුද්ධ නොවි අනේ ඒක බේස් එක කරගෙන සක්මන දිහා බලන්න කියන එක තමයි ලොකු ස්වාමීන් වහන්සේ මං හිතන්නේ සඳහන් කරේ. ඒ කියන්නේ දැන් බේස් එක වෙනස්. දැන් අර මේ පොළවේ ඉඳලා අහස දිහා බලන වෙනුවට අහස ඉඳලා පොළවේ දිහා බලන වගේ දෙයක්. අනේ එතකොට අර තියෙන විරෝධය, අර වටේ රෙහිවීම, අර වට විරුද්ධ වෙන දේ, අර ගලණයට විරුද්ධ වෙන දේ අඩු වෙනවා අපිට. ඒ ගලණය බාර ගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වෙනුවට මොකද කරන්නේ? අන්න හිතවිලි බේස් කරලා සක්මන දිහා බලනවා. එතකොට අන්න අර මැෂින් එකකින් නොයිකුත් දේවල් හදලා එළියට දානවා වගේ නානා ප්‍රකාර හිතවිලි පැකට් කොටස් කොටස් එළියට දානවා. ඉතින් තේරුමක් තියනවා වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. තේරුමක් ගැන අපේ අදහසක් බලාපොරොත්තුවක් නැහැ. ඒ වෙනුවට අපි බලනවා මෙන්න මේ නැවත මේවා එද්දි ඒ එන බව දැනගෙන කාලය ගත කරන්න පුළුවන්. එහෙම ගත්තොත් ඕකේ ඔය කතාවක් ගොතන්න බැරි විදිහේ සිතුවිලි ජාලාවක් තමයි එන්නේ. දැන් මේ මහත්ය සඳහන් කරන්නේ දුනෙත් මං හිතන්නේ ඒ වගේ දෙයක් අර මැෂින් එකකින්.
එමෙතන නාසිබයික මට දැන් හොඳටම තේරුණා. මට වැටුනේ අපි එහෙම ඉන්නකොට අර මැෂින් එක වගේ සිතුවිලි ආවට ඒක සිතුවිලි වැලක් වගේ යන්නේ නැති ගතියක්.
නොයෙකුත් ඒවා තියෙනවා, මතක දන්න අඳුනන දේවල් තියෙනවා, නොදන්න ඒවා තියෙනවා, අවදාව දැකලා නැති මුණු තියෙනවා. ඔහොම තමයි ඉතින්. ඔහොම ගලණයක් තියෙනවා. අනේ ගලණයට ඉඩ දෙන්න. ඒක බේස් එක කරගෙන බලන්න මේ නිකන් සුවසේවාවක් නේ වෙන්නේ ඔතන. අනේ සුවසේවාවට ඉඩ දෙන්න. එහෙම ගියොත් ගමන හරි පහසුයි. නැත්නම් ඒක වළක්වලා ආපහු අර මුලට ගන්න ගියොත් පොඩ්ඩක් අමාරු වෙනවා. ඒකින්ද අර නැවැත්ම ඉදිරිපත් වෙනකොට ඒක නැවතත් අපි අර මුලට ඇදලා පැවැත්මට දාගන්න උත්සාහ කරනවා. ඒ වෙනුවට අර ස්වභාවික ගලණයට දෙදෙන්න. ඒක යන්නේ නැවැත්ම දිහාවට හැම වෙලේම.